කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන 2025 මැයි 8 වන දින ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් මෙම සභාවේදී මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් වාචිකව පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබා දීමෙන් අනතුරුව එම මන්ත්‍රීවරයා විසින් එක් අතුරු ප්‍රශ්නයක් පමණක් අසන බව ප්‍රකාශ කොට අතුරු ප්‍රශ්න ඇසීමෙන් පසු ස්ථාවර නියෝග 33.190 32 ස්ථාවර නියෝගය යටතේ සපයනු ලබන පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකට නොවැඩි සංඛ්‍යාවක් අසුන් ලැබිය හැකිය යන්න උපයෝගී කර ගනිමින් විනත් මන්ත්‍රීවරයෙකු විසින් එකී ප්‍රශ්නය සම්බන්ධව අතුරු ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කිරීමේදී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් මෙම සභාවට පැහැදිලි කිරීමක් සිදු කිරීමට කැමැත්තෙමි. ස්ථාවර නියෝග 32.190 වාචික පිළිතුරක් ඉල්ලා ඇති යම් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පළ වූ අවස්ථාවක එම ප්‍රශ්නය පළ වී තිබෙන්නේ යම් මන්ත්‍රීවරයෙකුගේ නමින්ද කතානායකයා විසින් එම මන්ත්‍රීවරයා අමතනු ලැබිය යුතු අතර එසේ අමතනු ලැබූ මන්ත්‍රීවරයා ස්වකීය ස්ථානයේ නැගී සිට ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේදී ඇති අංකය න්‍යායපත්‍රයේදී ඇති අංකය සඳහන් කරමින් ඒ අසුන ලැබිය යුත්තේය. තවද ස්ථාවර නියෝග 33.190 32 ස්ථාවර නියෝගයේ යටතේ සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකට නොවැඩි සංඛ්‍යාවක් අසුන් ලැබිය හැකිය. එසේ වුවද එම අතුරු ප්‍රශ්නය මගින් මුල් ප්‍රශ්නය ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර වාචික පිළිතුරක් පැනනගින් යම් කාරණාවක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසනු ලැබිය යුත්තේය. මේදී යම් මන්ත්‍රීවරයෙකු යනුවෙන් ප්‍රශ්නය පළ වී ඇති මන්ත්‍රීවරයා අදහස් කරනු ලබන අතර ප්‍රශ්න දෙකකට නොවැඩි සංඛ්‍යාවක් ඇසීමට හැකි වන්නේ එම මන්ත්‍රීවරයාට පමණි. කෙසේ වුවද ප්‍රශ්නය පළ කර ඇති මන්ත්‍රීවරයාගේ අනුදැනුම හා අවසරය මත පමණක් වෙනත් මන්ත්‍රීවරයෙකුට අතුරු ප්‍රශ්නයක් ඇසීමේ සම්ප්‍රදායක් පවතින අතර එම අවස්ථාවේදී වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කරන ලද්දේ ප්‍රශ්නය අසන ලද මන්ත්‍රීවරයාගේ අනුදැනුමකින් හා අවසරයකින් තොර වූ බැවින් එම අවස්ථාවේදී අතුරු ප්‍රශ්න ඇසීම සඳහා අදාළ මන්ත්‍රීවරයාට ඉඩ ප්‍රස්තාව ලබා නොදුන් බවට මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම මගේ නිවේදනය ගැන මගේ ඩිස්කෂන් එක ගැන 139 ඔබතුමාට 146 139 හා 146 90 තමා කටයුතු කරන්නේ. ගරු මන්ත්‍රීතුමා ඉඳ ගන්න.
නිවැරදි කියලා පිළිගන්න අපි එක කරන්නේ අපි තුන පැහැදිලි කිරීමක් කරගන්න. ඒක එකගතාවයක්. කතානායක කියන්නේ කතානායකම තමයි. හැබැයි ඔබ කියන දේ
ඔබතුමාට
වැරදි නීතියක් තියෙනවා ඒක. හා කාදලා දෙන ව්‍යවස්ථාවක් තියෙනවා ගරු කතානායක.
ඔබතුමාට ඒ අදාළ
88 දෙන්න දෙන්න අපිට ඔබතුමා යන්නේ වෙන ගමනක 88 ඒ 88 ආයත දෙන්න තමයි 92
ගරු
ඒක 82
විපලේකනාදී පිළිගැන්වීම
දැන් 82
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමා
present the report on the observations and steps taken in terms of the standing order 119(4) of the parliament with regard to the matters mentioned on the ministry of defense and the institutions coming under its purview in the report of the committee on public accounts which was presented to parliament I move that this report be referred to the Committee on Public Accounts. I present that this report be referred to the Committee on Public Accounts. I present the annual report of the Defence Service Command and Staff College for the year 2023. I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. I present the annual report of the Regional Development Bank for the year 2021. Annual report of the National Insurance Trust Fund for the year 2022. Annual report of the Development Lotteries Board for the year 2023. Annual report of the National Lotteries Board for the year 2023 and annual report of the Sri Lanka Export Credit Insurance Corporation for the year 2023. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. Honorable Speaker, I present the annual report of the Postgraduate Institute of Medical Sciences of the University of Peradeniya for the year 2023. Annual report of the Institute of Biochemistry, Molecular Biology and Biotechnology of the University of Colombo for the year 2023. Annual report and accounts of the Postgraduate Institute of Indigenous Medicine of the University of Colombo for the year 2023. An annual report of the Postgraduate Institute of Pali and Buddhist Studies of the University of Kalaniya for the year 2023. I move that these reports be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the order made by the Minister of Education, Higher Education and Vocational Education under Section 24B of the Universities Act No. 16 of 1978 with regard to the appointment of Senior Professor R.M.U.S.K. Ratnayaka as the competent authority in lieu of Vice-Chancellor of the University of Rohuna with effect from 25th February 2025 and published in the Gazette Extraordinary No. 2425/3 of 24th February 2025. Thank you.
ගරු සෞඛ්‍යසා ජනමාධ්‍ය අවතුමා
ගරු කතානායකතුමනි 2022 වාර්ෂිකය
සඳහා මන්ත්‍රීතුමා මේ කාරණාවට සඳහා ඔබගේ ස්ටෑන්ඩින් ඕඩර් 146 ස්ටෑන්ඩින් ඕඩර් 100 කරු මන්ත්‍රීතුමා ස්ටෑන්ඩින් ඕඩර් 146 මෙමෙ ස්ථාවර නියෝග නිශ්චය වශයෙන් විධි විධාන සංස්ථා නමැතේ සිළුමු කරුණුද මෙම ස්ථාර නියෝග ක්‍රියාත්මක කිරීමේ පිළිබඳ වැඩි විස්තර සම්බන්ධ සීලුම් ප්‍රශ්නද මෙහිම සිදුකර ලැබිය යුත්තේ කතානායකරයා විසින් යෝග්‍යයි සලකනු ලබන ආකාරයට වරින් වර කරනු ලබන නියෝග මතය.
ගරු කතානායකතුමා මම මේ මතු කරන්නේ ඔබතුමාගේ කාරණය පිළිබඳව නෙවෙයි. ඔබතුමා කියපු ප්‍රකාශය පිළිබඳව නෙවෙයි. ඒව නිවේදනය පිළිබඳව නෙවෙයි. අපි කියන්නේ මේ කාරණය පිළිබඳව මෙතුමට ගන්න දෙන්න 92 රීති ප්‍රශ්නයක් විදිහට තමයි අපි කියන්නේ මෙතුමට ඒක කතා කරන්න දෙන්න
කියලා.
ඉතින් ඒක ඉඩ දෙන්න ඔබතුමා.
මම අහන ප්‍රශ්නේ බය වෙන්න දෙයක් නැහැ.
ඒක ඉඩ දෙන්නකෝ.
ඉඩ දෙන්න.
කරු කතානායකතුමා ඒක ඉඩ දෙන්නකෝ.
ගරු
කරු කතානායකතුමනි කතානායකතුමා මේ ඔබතුමාගේ ප්‍රකාශය නෙවෙයි. මේ සමස්ත සභාවම අවබෝධගතක කාරණයක් තියෙන වැදගත් කාරණා. ඔබතුමාට මේක මෙහෙවන්න ලේසි එතකොට. දැන් අතුරු ප්‍රශ්න දෙකකට වඩා අහන්න බෑ. හැබැයි ඔබතුමා කියනවා 32 වලත් පළවෙනි අතුරු ප්‍රශ්නයේ කාරණේ පස්සේ යම් වෙනත් කාරණයක් අහන්න මේ පහදා ගැනීමට අහන්න බා. ඒක කාටද? දැන් උදාහරණයක් ගන්න කරු නියෝජක කතානායකතුමා දැන් අපේ ප්‍රශ්නේ අපි යොමු කරනවා පළවෙනි ප්‍රශ්නේ මෙතුමා අහන්න දෙවෙනි ප්‍රශ්නේ මෙතුමා අහන්න කියලා. ඒතොර ඒ දෙන්නගේ කවුද අහන්නේ කියන කාරණේ පිළිබඳව බරපතල රීති ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිවැරදි කරන්න කියන ඉල්ලීම කරන්න ඔච්චර බය වෙන්න එපා. ආණ්ඩු පක්ෂයේත් වැදගත් තියෙන මේ ස්ථාවර නියෝගය අපිට දෙනවා ප්‍රශ්න. අපි කියනවා නෑ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මෙතුමා අහනවා දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපි සහිත ප්‍රේමදාස මහත්තයා අහනවා කියලා අපි කිව්වම දැන් ඔබතුමා ඔය දැන් කියපු කාරණේ තියෙනවානේ. ඒ පහදා ගැනීම කවුද අහන්නේ? කවුද අහන්නේ? ඒක මෙතන පැහැදිලි නෑ. ඉතින් ඒක මම පහදා ගන්න ඕනේ සමස්ත මේ සභාවටම. වටිනාකමක් තියෙන නීතියක්. ඒතකොට ඔබතුමාගේ ඒ කියපු ප්‍රකාශය ඇතුලේ ඒක සඳහන් නොවලා තිබෙනවා නම් අපිට වගකීමක් තියෙනවා මුලසුනේ නායකයා හැටියට, කතානායක හැටියට. ඒක කාගෙන්ද කොතනින්ද අහන්නේ? එද පළවෙනි අතුරු ප්‍රශ්නේ අහපේ කෙනාගෙන්ද, දෙවෙනි එක්කෙනාගෙන්ද? එහෙම නැත්නම් ප්‍රශ්නේ අහලා තියෙන මන්ත්‍රීව ඒකේ මේ රීති ප්‍රශ්නේ ප්‍රශ්න තිබෙනවා. ඒක දෝෂ. ඒ දෝෂ නිවැරදි කරගන්න ඔබතුමා, ඒ නිසා මං හිතන්නේ ඔබතුමාලා දෙන්න පුටු දෙක මාරු කරගන්න. සභානායක කතානායක වෙලා ඔබතුමා යන්න එතන. එතන සභානායක විදියට මේවන් එපා හැමදාම. ඒක ඒක හරි වැරදි කතානායකතුමා. එහෙම ඔබතුමා බලන්න අපි කොච්චර අපි අසර අනිත් කියන 77 ඊයේ 77 වගන්තියේ සභා යෝජනාවක් කරා මන්ත්‍රීවරයෙක් එළියට දාන්න. අර්ජුනා මන්ත්‍රීතුමාගේ ඇසිරීම අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි 77 යෝජනාවක් සම්මත කරලා මන්ත්‍රීවරයෙක් එළියට දාලා තියෙද්දි එහෙම යෝජනාවක් සම්මත නොකී ඔයාලගේ බලය පාවිච්චි කරලා අර අර්ජුනා මන්ත්‍රීතුමා එළියට දානවා. හෙට අනිත් දේක අපිට කරයි. එහෙම කරන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුවේ යෝජනාව සම්බන්ධ කරලා තමයි මන්ත්‍රීවරයා එළියට දාන්න ඕනේ. එයාගේ ඇසිරීම අපි අනුමත කරන්නේ නැහැ. ඇයි මේ ඔයාලගේ මේ අකීරුක බලය? ඔයාලා එහෙම දාවේ බලය පාවිච්චි කරලා. ඒක තක්කඩි වෙන්න බෑ. මේ විස්තර නියෝග වලින් බෑර වෙලා කතා නැහැ.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම අතුරු ප්‍රශ්න ඇහිම ගැන මේ පාර්ලිමේන්තුවේ මෙච්චර කාල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කවුරුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළි අරගෙන ඒ කටයුතු කරගෙන ගියා. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇදගෙන මේ පාර්ලිමේන්තුවේ කාලිකා දාන එක කිසි තේරුමක් නැහැ. තේරුමක් නැහැ. මේක ස්ථාවර නියෝග වල බොහොම පැහැදිලිව කියලා තියෙන කාටවත් තේරෙන එකක්. ඔබතුමා දන්නවනේ අපි විපක්ෂින් දෙද්දිත් ආණ්ඩු පක්ෂින් දෙද්දිත් කවුරු හරි ඇහුවොත් එහෙම නේද? ප්‍රශ්නේ විමසන මන්ත්‍රීවරයෙක් කැමැත්ත ඇතුව කෙනෙකුට අහන්න පුළුවන්. ඒව මේ හරියට ලියලා තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි කමක් නැහැ නේ. ඒක නිසා ඒක මේ ඒක ඔයාට තේරෙන්නේ නැද්ද තුමා? හරි.
දැන් රූලින් එකක් දීලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා 79 එක වගන්තිය සඳහා යොමු කරන්න ඔබගේ පාර්ලිමේන්තු මන්ත්‍රීයෙක් සභා ගර්භයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා 79 අනුව සභා
යෝජනාවකින් ගරු කතානායකතුමනි 2001 2021 වර්ෂය සඳහා ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත් සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සෞවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාර හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2021-22 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සම්පකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු නාගරික සංවර්ධන ඉදිරිකේම් සහ නිවාස අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා හෝටල් ඩෙවලොපර්ස් ලිමිටඩ් ලංකා ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යටතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පෙස්සම් 3යි.
ගරු කතානායකතුමනි වස්කඩුව කුඩා වස්කඩුව ගාලුපාර යන ලිපිනේ පදිංචි ATB ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වැලිපැන්න හිජ්‍රාවත්ත අංක 80 ඩී ධර්ණ ස්ථානයේ පදිංචි HFM ෆස්මියා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මත්තේගොඩ පාර සම්පත් වෙන අංක 9 ඇලීරක් 1 ධර්ණ ස්ථානයේ පදිංචි සුනල් විතානාරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුනි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා
ගරු කතානායකතුමනි හිඹුටාන ජයන්ති මාවත අංක 276 හදේරක් 4 ඩී ධර්ණ ස්ථානයේ පදිංචි OMD ගැමුණු මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ සුජිත් සංජය පෙරරා මහතා.
ගරු කතානායකතුමනි, බලපිටිය දුම්රිය පොළපාර අංක 65 දරන ස්ථානයේ පදිංචි PUP කුමාරද සිල්වා මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවිර මහතා පෙස්සම 3යි.
ගරු කතානායකතුමනි, මහරගම පිළියන්දර පාර නුගගහ ප්‍රදේශ අංක 39 43 දරන ස්ථානයේ පදිංචි GPH විජේසේන මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළියන්දල වැවල ගංගාරාම් පාර අංක 2 එක ඒ දරණ ස්ථානයේ පදිංචි ජී සමන්තිද සිල්වා මිනෙවියගෙන් ලැබුණු පෙස්සමක් සහ තලංගම දකුණු තලංගම අංක 613 ඒ දරණ ස්ථානයේ පදිංචි W සීලාකාන්ති මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු SM මරික්කාර මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන සස අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට. ගරු ඉම්රාන් මහරුප් මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, මේ යොමු කළා තියෙන ප්‍රශ්න 90 A1 ප්‍රශ්නය සඳහා පිළිතුර උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇති ජාතික මට්ටමේ ක්‍රීඩාංගන සංඛ්‍යාව 7. ඒ ස්ථාන මෙසේයි. ඇල්ෆ්‍රඩ් දොරයා A2 ඇල්ෆ්‍රඩ් දොරයාප්පා ක්‍රීඩාංගනයේ යාපනය පිහිටා ඇති ග්‍රාම නිලධාරී කොට්ටාසේ දොරයාප්පා, කිල්නොච්චි පළාත් ක්‍රීඩාංගනය පිහිටා ඇති ග්‍රාම නිලධාරී කොට්ටාසේ කිල්නොච්චි නගරය, වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය පිහිටා ඇති කොට්ටාසේ ඕමන්තෙයි, අම්පාර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය පිහිටා ඇති ග්‍රාම නිලධාරී කොට්ටාසය ඉන්ද්‍රසාරපුර, මඩකලපුව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය පිහිටා ඇති කොට්ටාසය මත්මුරේ, ත්‍රිකුණාමලය මැකේසිය පළාත් ක්‍රීඩා සංකීර්ණය පිහිටා ඇති කොට්ටාසය මුවල් ස්ට්‍රීට්, මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය නිලවේලි කුලම්. A3 A4 ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යාමේදී මිනිස් අස්ති කොටස් හමුවීම නිසා උසාවි නියෝග මත ඉදිකිරීම් නතර කළ අතර 2017 3/7 ඉදිරි කටයුතු කරගෙන යාමට අවසර ලබා දී ඇත. ත්‍රිකුණාමලයේ නගර සභාව විසින් දැනුම් දී ඇති පරිදි 24/9/12 දින ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර ඇත. A5 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ලෙස ඉදිකිරීමට මෙතෙක් තීරණය කර නැත. පැනනොනගි.
நன்றி சபாநாயகர் அவர்களே, கௌரவ அமைச்சர் அவர்களே, குறிப்பாக இந்த கேள்வியினுடைய பிரதான நோக்கம் என்னவென்றால், இந்த மெக்கேசர் மைதானம் சம்பந்தமாக அண்மை காலங்களிலே பல விடயங்கள் பேசப்பட்டாலும், நினைக்கின்றேன் ஒரு பழமை வாய்ந்த ஒரு மைதானமாக இந்த மைதானம் காணப்பட்டாலும், அதுக்கு ஒதுக்கீடு செய்யப்படுகின்ற நிதி ஒதுக்கீடுகள் மூலமாக எந்த ஒரு வேலை திட்டமும் அண்மை காலங்களிலே முன்னெடுக்கப்படவில்லை. ஆகையால் இது சம்பந்தமாக கூடுதல் கவனம் செலுத்த வேண்டும். ஏனென்றால் இதற்கு பிறகு எத்தனையோ மாவட்டங்களிலே இதைவிட சிறந்த மைதானங்கள் உருவாக்கப்பட்டிருக்கின்றன. ஆகையால் இந்த திருகோணமலையிலே காணப்படுகின்ற இந்த மெக்கேசர் மைதானம் வந்து உண்மையிலே எல்லா விடயத்துக்கும் உகந்த ஒரு மைதானமாக காணப்படுகின்றது. ஆகையால் இந்த நீங்கள் சொன்ன நீங்கள் ஆரம்பிக்க இருக்கின்ற இந்த வேலை திட்டம் என்ன ஒதுக்கீடு இப்பொழுது அரசாங்கத்தினால் வழங்கப்பட்டிருக்கின்றது, முதலிலே என்ன வேலை திட்டத்தை அந்த மைதானத்திலே ஆரம்பிக்கின்றீர்கள், அவ்வாறு ஆரம்பிக்கின்ற பொழுது எவ்வாறான விளையாட்டுகளை அந்தந்த மைதானங்களிலே விளையாட முடியும் என்பதை அமைச்சர் அவர்கள் தெளிவுபடுத்த முடியுமா?
ஒவ்வொருத்தமாகிய பிரச்சனைய மேக்கட்ட அப்பையும் முதல் வெங்கல்ல தியனவா தனட்ட මිලියන ග්‍රවුන්ඩ් එක කම්ප්ලීට් කරන්න CCB එකට මිලියන 50ක් දැන් එක ඉවර වෙගෙන යනවා. ඒ වගේම පැවිලියන් එක දැන් අපි හදන්න පටන් අරන් තියෙනවා. ඒකට මිලියන 250ක් මේ අවුරුද්දේ අපි වෙන් කරලා තියෙනවා. ඒකේ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පැවිලියන් එකක් හැදුවට පස්සේ අපි මෙතන ස්ටේඩියම් එකක් හදනවා. ඒකට අපි හිතන්නේ බලාපොරොත්තු වෙන වොලිබෝල්, බාස්කට්බෝල් කෝට්, බැඩ්මින්ටන්, නෙට්බෝල් ඒ වගේ ක්‍රීඩා ගණනාවක් කරන්න පුළුවන් විදියට තමයි අපි මේක හදන්නේ. කොහොමත් අපි මේකට තවත් මුදල් යොදවන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ සම්පූර්ණ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
என்னுடைய இரண்டாவது கேள்வி, கௌரவ அமைச்சர் அவர்களே, இப்பொழுது எங்களுடைய திருகோணமலை மாவட்டத்திலே பல வீரர்கள் தேசிய மட்டத்திலே அவர்களுடைய திறமைகளை காட்டுகின்றார்கள். குறிப்பாக கிரிக்கெட், அதே போன்று உதைப்பந்தாட்டம், அதே போன்று வாலிபால் போன்ற விளையாடுகளிலே இன்று தேசிய மட்டம் செல்லுகின்ற ஒரு மாவட்டமாக இன்று எங்களுடைய திருகோணமலை மாவட்டம் காணப்படுகின்றது. அந்த அடிப்படையிலே குறிப்பாக கிண்ணியா, மூதூர், தோப்பூர், குச்சவெளி, புல்முட்டை, கந்தலா போன்ற பிரதேசங்களிலே இவ்வாறான வீரர்கள் தெரிவு செய்யப்படுகின்றார்கள். ஆனால் அந்த பிரதேசங்களிலே அவர்களுடைய விளையாட்டு செயற்பாடுகளை முன்னெடுப்பதற்கான ஒரு ஆரம்ப கட்ட மைதானமும் இல்லாத நிலைப்பாடுகள் காணப்படுகின்றது. ஆகையால் இந்த பிரதேச மட்டங்களிலே காணப்படுகின்ற, குறிப்பாக பிரதேச சபைக்கு சொந்தமாக காணப்படுகின்ற அல்லது நகரசபைக்கு சொந்தமாக காணப்படுகின்ற இவ்வாறான மைதானங்களை புனரமைப்பது சம்பந்தமான ஒதுக்கீடுகள் அல்லது வேலை திட்டங்கள் ஏதாவது உங்களுடைய அமைச்சின் மூலமாக முன்னெடுக்கப்படுகின்றதா என்பதை தெளிவுபடுத்த முடியுமா?
අපි මේ අවුරුද්දේ වෙන් කරලා තියෙනවා මුදල් ප්‍රමාණයක් විශේෂයෙන්ම දිස්ත්‍රික් ගණනාවකට උතුරු නැගෙනහිර මේ ක්‍රීඩාංගන නොමැති තැන්වල ක්‍රීඩා පිටි ඉදි කරන්න. එතකොට ඒවා සමහර තැන්වල වොලිබෝල් කෝට් එකක් වගේ තැනක ඉඳලා ක්‍රීඩා සංකීර්ණයක් දක්වා අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ තිරිකුණාමල දිස්ත්‍රික්කයේ අපි ස්ථාන කිහිපයක ක්‍රීඩා පිටි ඉදි කරන්න සැලසුම් කරලා තියෙනවා. මොකද අපි මේ කතාව තීරුම් ගත්තා ඒ ප්‍රදේශවල දක්ෂ දරුවෝ ඉන්නවා ක්‍රීඩා කරන්න තැන් නැති එක මන්ත්‍රීතුමනි අපි දන්නවා, අපි ඒක පිළිගත්තා. අපි ඒක නිසා මේකට අපි විශේෂ වැඩසටහන් කීපයක් හදලා තියෙනවා. මිලියන, මට මතක හැටියට මිලියන 400ක් අපි වෙන් කරලා තියෙනවා මේ ප්‍රදේශවල ක්‍රීඩා පිටි සංවර්ධනය කරන්න.
ගරු අජිත් ගියාන් මහතා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු ටීකේ ජයසුන්දර මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කතානායකතුමනි කල් සාදු දෙකක් කල් ඉල්ලා සිටින.
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා කෘෂිකර්ම සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු පද්මසිරි බණ්ඩාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු චානක මාදුගොඩ මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු දිනදු සම්පත් තෙන්නායක මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
එක ඔව් දෙක වර්ග මීටර් 692, තුන දසකෝටි 3,94,662.72, හතර මෙම සංචාරක පහසුකම් මධ්‍යස්ථාන ඉදිකිරීමේ අරමුණ ඉටු වී තිබේද, අරමුණ කුමක්ද යන්න. මහියංගනය කියන්නේ ඉතාමත්ම ප්‍රසිද්ධ විශේෂයෙන්ම දේශීය සංචාරකින් විශාල වශයෙන් පැමිණෙන සංචාරක ප්‍රදේශයක්. ඒ වගේම විදේශික සංචාරකයින් මේ සංචාරකින් පැමිණීමේදී ඒ අයට අවශ්‍ය මූලික පහසුකම්, ඒ වගේම ආකර්ෂණයන් පිළිබඳව ප්‍රවර්ධනය, මෙවැනි අරමුණු ගණනාවක් මුල් කරගෙන තමයි මේ ස්ථානය ඉදි කරලා තිබෙන්නේ. ප්‍රශංක 5 එම අරමුණ ඉටු වී තිබේද යන්න, මේ ස්ථානය ඌව පළාත් සභාව, ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් තමයි ඉදි කරලා තිබෙන්නේ. නමුත් දැනට මේ ස්ථානය බදු පදනම මත ලබා දීලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. අනුව අර මුලින් කියපු අරමුණ ඒ ආකාරයෙන්ම ඉටු වෙන බවක් අපිට පෙනියන්නේ නැහැ. A1 ඔව්, A2 රවීන්ද්‍ර අනුර විධානගමගේ මහතා, A3 රුපියල් 36,000 මාසිකව, ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළමු අතුරු ප්‍රශ්නය, මම මේ ප්‍රශ්නය යොමු කරේ ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් මහියංගල නගරයේ සංචාරක සුව පහසු මධ්‍යස්ථානයක් ඉදි කරලා ඒක දැනට භාවිතා කරන විදිය සම්බන්ධයෙන් මෙතන මේ අපේ ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ පිළිතුරත් එක්ක එතනට වියදම් කරලා තියෙනවා රුපියල් 10,36,00,000 වගේ මුදලක්. අපි දන්නවා මහියංගල නගරයේ තියෙන කඩයක් බදු දෙනකොටත් අපේ ගරු ඇමතිතුමනි අඩි 10,10,000 වගේ කඩයක් බදු දෙනකොට රුපියල් 50,000,000 වැඩි මුදලක් ගන්නවා මහියංගල නගරයේ. එතකොට මේ 10,36,00,000 වියදමින් වර්ග අඩි 900 ගානකට ආසන්න ප්‍රමාණය, වර්ග මීටර 900 ගානකට ආසන්න ප්‍රමාණයක් තියෙන මේ ගොඩනැගිල්ල රුපියල් 36,000,000 තමයි බදු දීලා තියෙන්නේ. එතකොට මේකෙදී මේ ආයෝජනයේ සම්පූර්ණ මේ ගිය වියදම පියව ගන්න අඩුම අවුරුදු 24ක් යන ওই බදු මුදලින් වියදම් විතරක් පියව ගන්න. එතකොට සංචාර කර්මාන්තයට අවශ්‍ය කරන මේ වගේ තැනක් දේශපාලන බලපෑම් මත මේ ක්‍රියාකාරකම කරලා තිනවා කියන එක තමයි පේන්නේ. මේක නිවැරදි කරන්න අදාළ ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක දැනගන්න කැමතියි.
අර කතරගමතුමනි, ඔව් මේ ස්ථානයේ පමණක් නෙවෙයි අපි දන්නවා විශාල වශයෙන් රජයේ දේපළ බදු දීලා තියෙනවා. අපි කල්පනා කරන ඉදිරියේදී විශේෂයෙන් අපේ අමාත්‍යාංශයට අයත් මෙවැනි පරිශ්‍රයන් බදු දීමට දීලා තියෙන දේවල් පිළිබඳව නැවත රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හරහා තක්සේරු කරලා ඒ වගේ නියම වෙළඳපොළ වටිනාකමට මේවා නැවත නිසි ක්‍රමවේද හරහා බදු දීමට.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් මේ බදු කටයුතු සම්බන්ධයෙන් බදුකරු විදියට සඳහන් වෙන්නේ රවින්ද්‍ර අනුර විධානගමගේ මහාතා මයංගනේ ඔය කලින් බදුල දිස්ත්‍රික්කයේ හිටපු ආණ්ඩුකාරවරි. අපිට බදුල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණයේ සහිත විශාල ප්‍රදේශ ප්‍රමාණයක් අපි දන්නවා ආණ්ඩුකාරවරු දේශපාලඥයෝ එකතු වෙලා බෙදාගෙන තියෙන අනීතික විදියට. අපි බදුල්ලේ ඔය මයංගනේ ඔය ප්‍රදේශයේ ඒ වගේම මීගහ කිවුලේ පුංචි ලෝකාන්තයේ ආශ්‍රිත ප්‍රදේශයේ ආශ්‍රිත දේශපාලඥයෝ විසින් බෙදාගෙන තියෙනවා. ඒ වගේම බණ්ඩාරවෙල ග්‍රීන් වියු විලේජ් ඉඳම ඔය කෑ ගහන දේශපාලඥයෝ එකතු වෙලා බෙදා ගන්න හදපු අවස්ථාවක් අපි දැක්කා. ඒ වගේම අන්නාසිගල ඉඩම අපි හිටපු ආණ්ඩුකාරවරයෙක් විසින් අනීතිකව ගත්ත එකක් අපි දැක්කා. මෙන්න මේ වගේ සංචාර කර්මාන්තයට අත්‍යවශ්‍ය සහ බදුල්ලේ ආර්ථික කටයුතු වලට දායක වෙන ඉඩම් විශාල ප්‍රමාණයක් දේශපාලඥයෝ විසින් පසුගිය කාලේ බෙදාගෙන තියෙනවා. මේවට අදාළව ඔබාමා අත්‍යංශයේ මගින් මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන එක දැනගන්න කැමතියි.
ගරු කතනායකතුමනි, මේ වෙන විට මම හිතන්නේ මේ LRC ඉඩම් සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා. LRC ඉඩම් පහුගිය කාලයේ පුරාවට ඒවා කොහොමද බැහැර කරලා තියෙන්නේ සම්බන්ධව. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම මේ ප්‍රදේශ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා වගේ සංචාරක ආකර්ෂණය දියුණු කිරීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් පිළිබඳ අපිට ගැටලුවක් තිබෙනවා. කෙසේ වෙතත් එම තාවකාලිකව මේ බැහැර කිරීම නවත්තලා තියෙනවා LRC ඉඩම්. නමුත් අපි අමාත්‍යාංශයේ විදිහට අපිට පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා මේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අපිට ලබා ගැනීම සඳහා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා LRC ඉඩම් බැහැර කිරීම සම්බන්ධ විමර්ශන වලින් පසුව අපිට සංචාරක ශේත්‍රයට අදාළව අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඉඩම් ලබා ගැනීමට මැදිහත් වෙන්නට මම අමාත්‍යාංශයේ විදිහට.
ගරු නිශාන්ත පෙරරා මහතා, කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමා, මැතිතුමා,
ගරු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා,
සද්ද දෙකක් අල්ලීලා සිටින
දෙවෙනි වටය ගරු SM මරික්කාර මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, SM මරික්කාර මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගෙන් මේ ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, එම පිළිතුර සභාගත කරනවා.
ගරු අජිත් ගියාන් මන්ත්‍රීතුමා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු අජිත් ගියාන් මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ගරු පරිසර අමාත්‍යතුමා, ගරු පරිසර අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, එම පිළිතුර සභාගත කරමු.
ගරු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා කර්මාන්ත සහ ව්‍යවසායත් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් කර්මාන්ත ඇමතිතුමාගෙන් අහනවා.
පිළිතුරු සභාගත කරනු
ගරු පද්මසිරි බණ්ඩාර මන්ත්‍රීතුමා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මේ ප්‍රශ්නය අහනවා අමාත්‍ය මන්ත්‍රීතුමා වෙනුවෙන්.
ප්‍රධානගත පිළිතුරු සභාගත කරන්න.
ගරු චානක මාදුගඩ මන්ත්‍රීතුමා සෞඛ්‍ය සහ ජනමාධ්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි චානක මාදුගඩ මන්ත්‍රීතුමා වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අහනවා.
කථානායකතු පිළිතුරු සභාගත කරන්න.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 24-2 යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ප්‍රශ්නයට පෙර සභාවට කාරණාවක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමියගේ අවධානය මම මේ ප්‍රශ්නට යොමු කරනවා. බොහොම සංවේදී ප්‍රශ්නයක්. 2025 අප්‍රේල් 29 වෙනිදා 15 දැරියක් මහල් නිවසකින් බිමට පැනලා සීදි විනාසාගෙන තිබෙනවා. ඒ දැරියව පාසලක් තුල ලිංගික අපයෝජනයකට ලක්වීම තුල ඒ දැරිය ඒ පාසල වෙනස් කරගෙන තිබෙනවා. පාසල වෙනස් කරගත්තයින් පස්සේ උපකාරක පන්තියකට සහභාගී වෙන මොහොතේ ඒ උපකාරක පන්ති ගුරුවරයා මේ දැරියට සිද්ධ වුණු ලිංගික අපයෝජනය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීම තුළ ඒ ඇති වුණු මානසික පීඩනය තුළ මේ සියදිවි නසා ගැනීම අප්‍රේල් 29 වෙනිදා සිදු වුණා කියන එක තමයි වාර්තා වෙන්නේ. මේ අපයෝජනය සිද්ධ වෙලා තිබෙන්නේ 2024 ඔක්තෝබර් 23 වෙනිදා. ඊට පස්සේ මේ 2025 පස්වෙනි මාසයේ 8 වෙනිදා මේ ගුරුවරයාට ඒ අපයෝජනය සිදු කළයි කියන ගුරුවරයාට ට්‍රාන්ස්ෆර් එක මාරු වීමක් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නේදී මම ඔබතුමීගේ අවධානය යොමු කරන්නේ මේ පාසල් දැරියක් මේ වගේ අපයෝජනයකට ලක්වීම තුළ අත්ත වශයෙන්ම පොලිසිය දැනුවත් කරලා තිබෙන්නේ රෝහලේ වෛද්‍යවරයා. ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරියත් මේ පිළිබඳව හරියාකාරව දැනුවත් වෙලා නැහැ. මම යෝජනා කරන්න කැමතියි ඔබතුමියට යම් කිසි ක්‍රමවේදයක් අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්නට වෙයි. මේ වගේ අපයෝජනවලට දූෂණ ක්‍රියාවලට ලක්වෙන ඒ දැරියන්ට මේ සිදුවෙන ක්‍රියාදාමයන් එක පැත්තකින් වළක්වා ගන්නට, අනෙක් පැත්තකින් මේ දේ සිදු වුණාම මොකක් හරි හොඳ ක්‍රමවේදයක් වාර්තා කිරීම සහ ඒ පිළිබඳව ඉක්මන් පියවර ගැනීම. දැන් විශේෂයෙන්ම ගිය වසරේ මේ සිද්ධිය සිදු වුණයින් පස්සේ ඒ අදාළ ගුරුවරයාට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. ඔහු දැන් අතපිට නිදහස්. නමුත් අර ට්‍රාන්ස්ෆර් එක සිදුවෙන්නට මාස ගණනාවක් ගිහිලා තිබෙනවා. ඒ නිසා මේ කරුණ මම බොහොම සංවේදීව ඉදිරිපත් කරන්නේ ඔබතුමියට. මේ වගේ ප්‍රශ්න තවත් විශාල ප්‍රමාණයක් ඇති වාර්තා නොවන ඒ නිසා ළමා ආරක්ෂණ අධිකාරියෙත් යම් කිසි සුදුසු ක්‍රමවේදයක් තියෙන්නට ඕන. මොකද මනෝ ගණේෂන් ගරු මැතිතුමා මේ ප්‍රශ්නේ මතු කරපු වෙලාවේ ඒ විෂය භාර අමාත්‍යවරිය කියලා තියෙන දේ තමයි මේ ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබිලා නැහැ කියන කාරණාව. මං හිතන්නේ පැමිණිල්ලක් මතම රැඳී සිටීම ඒ තරම යෝග්‍ය නැහැ. යම් කිසි සිද්ධියක් මේ වගේ සිදු වුණාම ඔටෝ ප්‍රොසෙස් එකක් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඉක්මනින්ම ළමා ආරක්ෂණ අධිකාරියත් ඒ නීති හා සාමය අංශත් පීවර ගැනීම. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරනවා. මේ පිළිබඳව වඩාත් විධිමත් කාර්යක්ෂම ක්‍රමවේදයක් මින් ඉදිරියටවත් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න කියන කාරණාව. ඒ වගේම අර මේ ප්‍රශ්නය ප්‍රසිද්ධ උපකාරක පන්තියක මතු කරපු ඒ උපකාරක පන්ති ගුරුවරයාට යම් කිසි පීවරක් ගැනීම වැදගත් කියන එකත් මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.
ගරු කථානායකතුමනි, අතිශයින්ම සංවේදී ප්‍රශ්නයක් මේක. මම හිතන්නේ මේ වගේ සිද්ධීන් අපි කාටවත් විශේෂයෙන් දෙමව්පියන් හැටියට දරා ගන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා. ඒ නිසා අපි සියලු දෙනාම මම හිතන්නේ වගකිව යුතු අය හැටියට මේවා පිළිබඳ කතා කරන විදියත් අපි මේවට මැදිහත් වෙන විදිය පිළිබඳවත් පරිස්සමට මැදිහත් විය යුතුයි. මේවා අවස්ථා නොකර ගත යුතුයි. මේ දේශපාලනව මේවට මැදිහත් වෙන්න. මොකද මේවා මේ දරුවෙක් පිළිබඳ සිද්ධියක්. අවුරුදු 13ක ළමෙක් මේ විදියට තමාගේ ජීවිතය අවසන් කිරීමට තීරණයක් ගන්න සිද්ධ වුණා කියන්නේ සමස්තයක් හැටියට සමාජයක් හැටියට අපි ෆේල්. ඒක සමාජයක් හැටියට අපි ෆේල්. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා මේකට වගකිව යුතු සහ අනිවාර්යයෙන්ම මෙවැනි සිද්ධීන් කිසිසේත්ම නැවත සිදු නොවිය යුතුයි කියන එක අපි අනිවාර්යයෙන්ම ඒකත් එක්ක ගරු විපක්ෂ නායකතුමා කියපු විදිහට අපි එකඟයි. ඒ නිසා තමයි මෙතන මේ අවස්ථාවේදී පළවෙනි සිද්ධිය වෙච්ච අවස්ථාවේදී මේ පිළිබඳ වාර්තාකරණය හරියට සිදුවෙලා නැහැ. ඒක ඉතාමත්ම පැහැදිලි. ඒ නිසා තමයි මේ වෙනකොට ඒ පාසලේ විදුහල්පතිවරිය ගෙනුත් එක්ස්ප්ලනේෂන් කෝල් කරලා තියෙනවා. ඇයි මේක හරියට වාර්තා වුන් නැත්තේ, අමාත්‍යංශයට වහාම වාර්තා වුන් නැත්තේ, ඒ සිද්ධියට අදාළ ගුරුවරයා පිළිබඳ අපිට දැනුම් දුන් නැත්තේ මොකද පිළිබඳ එක්ස්ප්ලනේෂන්ස් කෝල් කරලා තියෙනවා. ඒ ක්‍රියාදාමේ දැන් අපි ආරම්භ කරලා තියෙන. නමුත් මේ සිද්ධියක් වුණාට පස්සේ ඒ නිසා තමයි අද උදේ ගරු කතානායකතුමිය තුමනි මම අපේ අදාළ ගරු සරෝජා පවල්රාජ් ඇමතිතුමියත් සමග සාකච්ඡා කරලා අපි මේකට ක්‍රමවේදයක් යෝජනා කරන්න කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලිසිය එකතු කරගෙන යාන්ත්‍රණයක් මේ සඳහා ඇති කරන්න අපි කතා කරමින් යන්නේ. මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා මට මේ සාකච්ඡාවට යන්න බැරි වෙලා තියෙන්නේ. නමුත් ඒ පිළිබඳ අපි වහාම යාන්ත්‍රණයක්, ඒ කියන්නේ මේවා මෙහෙම සිද්ධියක් කොතනක හරි මතුණු විගසම මේ ආයතන හතරම වහාම දැනුවත් විය යුතුයි සහ කෝඩිනේටර් ප්‍රතිචාරයක් එන්න ඕනේ. එතකොට එකතු වෙලා තමයි මේවට අධ්‍යාපන පැත්තෙන් මොකද්ද සිද්ධ විය යුත්තේ, ඉන්වෙස්ටිගේෂන් එක පැත්තෙන් පොලිසිය වගකීම මොකද්ද, ඒ ඉන්වෙස්ටිගේෂන් එක මොනිටර් කරලා හරියට සිද්ධ වෙන එක පිළිබඳ NCPA එකේ වගකීම මොනවද, කාන්තා ළමා කටයුතු අමාත්‍යංශය මේක පිළිබඳ දැරියගේ පැත්තෙන් දරුවගේ පැත්තෙන් කොහොමද මැදිහත් විය යුත්තේ කියන ඒ අන්තර්ගත වෙච්ච හෝලිස්ටික් මැදිහත් වීමක් අවශ්‍යතාවය දැඩිව තියෙනවා. ඒ සඳහා ක්‍රමවේදයක් ආරම්භ කරන්න අපි දැනටමත් කතා කරමින් යන්නේ අතිශයින්ම අවාසනාවන්ත සිද්ධියක්. ඒක පිළිබඳව මම හිතන්නේ අපි සියලු දෙනා අපේ කනගාටුව ප්‍රකාශ කරනවා, විශේෂයෙන්ම දෙමව්පියන්ට. ඒ විශේෂයෙන්ම දෙමව්පියන්ට කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මෙවැනි සිද්ධියකට මුහුණ දිය යුතු නැහැ. ඒක තමයි එහෙම සමාජයක් ගොඩනගන එක තමයි අපි සියලු දෙනාගේම වගකීම. ඒ නිසා ඒ දෙමව්පියන්ටත් ඒ පවුලටත් අපේ සංවේගය ප්‍රකාශ කර සිටින අතර රජයක් හැටියට මෙවැනි සිද්ධීන් වළක්වන්නත් පුළුල් මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ වගේම සිද්ධියක් සිදු වුණොත් දරුවගේ උපරිම ආරක්ෂාව best interest of the child කියන පදනමේ ඉඳගෙන coordinated response එකක් කොහොමද කළ යුත්තේ කියන එක පිළිබඳ අපි දැන් සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. මම ඒ යාන්ත්‍රණය අපි ස්ථාපිත කරාම මම ඒක පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න. බොහොම ස්තුතියි ගරු කතානායකට.
ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමනි,
ගරු කතානායකතුමනි, මේ මතුවුණු කාරණේ ඉතා වැදගත් එකක්. අපේ රටේ පොලිසිය ආකල්පමය වශයෙන් කල්පනා කරනවා පැමිණිල්ලක්ම එන්න ඕනේ විභාග කරන්න කියලා. දැන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියත් මං හිතන්නේ ඒ විදිහට හිතන්නේ. ඒ වගේම අමාත්‍යංශයත් කාන්තා ලහ ළමකට තමයි ඒ විදිහ හිතන්නේ. ඊයේ ගරු ඇමතිතුමියකින් කියවුණා, මං දන්නේ ඒක හරි අවාසනාවන්තයි, වැරදීමක් වෙන්නත් පුළුවන්, භාෂාමය ප්‍රශ්නයක් නිසා වෙන්නත් පුළුවන්. කියන්නේ දෙමාපියෝ තාම පැමිණිලි කරන්න පැමිණියේ නැහැ කියලා. නැත්නම් සමාජයද ගොඩක් දෙනෙක් කතා කරන මේ ප්‍රකාශය වැරදි කියලා. එතකොට ඒ කියන්නේ පැමිණිලි කරන්න ඒ අදාළ වරදට ලක් වෙච්ච දරුවා හෝ දැරිය හෝ ඔවුන්ගේ පවුලේ කෙනෙක් ඇවිල්ලා බලධාරී ආයතනයකට පැමිණිලි කිරීම අවශ්‍ය නැහැ. පොලිස් රෙගුලාසිය අනුව තම කැමැත්තෙන්ම යම් තොරතුරක් ලැබුණාම පොලිස් රෙගුලාසිය අනුව තම කැමැත්තෙන්ම විමර්ශනය කරන්න පුළුවන්. ඒ වගේම ළමා ආරක්ෂක අධිකාරියටත් තම කැමැත්තෙන්ම විමර්ශනය කරන්න පුළුවන්. ඒ නිසා විශාල ආකල්පමය ප්‍රශ්නයක් තියෙනවා. අගමැතිතුමී කියපු කාරණේ හරි. මේ පිළිබඳව ඉක්මනින් යම් කාර්යපටිපාටියක් සකස් කළ යුතුයි. තොරතුරු වාර්තා කිරීම සහ විමර්ශනය කිරීම පිළිබඳව එසේ නැමතුව ඒ වගකීම වින්දිතයාට හෝ වින්දිතයාගේ පවුලයට පවරන විදිහේ ආකල්ප නොති එහෙම නීතියක් නෑ මම දන්නවා එහෙම ආකල්ප නොතිබිය යුතුයි මම හිතන්නේ ඒ පිළිබඳව අපි ඉක්මනින් පියවර ගත යුතු තියෙනවා
ගරු සභානායකතුමනි ගරු මන්ත්‍රීතුමා කියපු ප්‍රකාශයේ ඇත්තටම පැමිණිල්ලක් ලැබීම නොලැබීම ගැන නෙමෙයි මම කියන්නේ ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබෙන්නට පෙර මේ සිද්ධිය ආරම්භ වුණාට පස්සේ ගරු කාන්තා කටුතු ඇමතුමිය පොලිසියේ මා දන්නා තරමින් නියෝජ්‍ය පොලිස් පරිතුමියක් ඉන්න මරිතුමිගේ නම මතක නැහැ එතුමියට කතා කරලා මේ පිළිබඳව කටයුතු කරන්න කියන එක එතුමිය දැනුවත් කරලා තිබුණා. ඒ නිසා පැමිණිලි එනකම් බලන් ඉඳලා නැහැ. එතුමිය කියලා තිබුණා. නමුත් පස්සේ දෙමව්පිය අපි ලක්ක ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙනවා. ඒ වගේම ඊයේ මං හිතන්නේ පෙළපාලියකුත් තිබුණා. අන්න ඒ පෙළපාලිය. ඉතින් මේක තමයි අමතුමිය කියන්නේ. එතකොටත් බලන් හිටියා කියලා. يعني ඒ පෙළපාලිය තුලම තාතල එන්න ඉඩ තියෙන නිසා ඒගොල්ලන් එනුවේ නෙමෙයි මේක කරන්නේ. ඒක තමයි එතුමිය කිව්වේ නැත්තම් එතුමිය මේ අමල තාතලාගේ පැමිණිලි බලාගෙන හිටියේ නෑ එතුමිය පොලිසිය නියෝජ්‍ය පොලිස් පැත්තිනියකට දැනුවත් කරලා තිබුණා කියන එක මට එතුමිය ඊයේ කිව්වා ඒ නිසා මම හිතන්නේ අර ප්‍රොඇක්ටිව් වෙලා තියෙනවා නමුත් ඒ අතරේ එතුමිය හරි නැත්නම් එතුමියට සම්බන්ධ නීතිඥයෝ හරි ඒ අමල කවුරු හරි දැන් ප්‍රෙස් කොන්ෆරන්ස් දැන් මේක ගම් කිසි ක්‍රියාවලියක් යනවනේ උද්ඝෝෂණ යනවා එතකොට නිසි පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න බැරුව නෙමෙයි මේ කොළමනේ ඒක තමයි මම හිතන්නේ එතුමිය සඳහන් කළේ පැමිණිල්ලකුත් තිබුණා නම් හොඳයි කියලා. මොකද පැමිණිල්ලකුත් අවශ්‍යයිනේ. අනික අපි දන්න දේ තමයි මේ මගේ සිදුවීම් වල මම සමාජ මම මනෝ විද්‍යාඥයෙක් වුණත් සියදිනසා ගැනීම සම්බන්ධ යම්කිසි අධ්‍යාපනයක් උපදයක් තියෙන කෙනෙක් විදියට මට කියත හැකි අපිට පේන දේවල් වගේම අපි ඉගෙනගෙන හොයලා බලලා තොරතුරු ලබාගෙන කටයුතු කරන්න පැති ගොඩාක් තියෙනවා. නැත්තම් ඔබතුමාලා දන්නවා අර මේ දිවුල පිටියේ දරුවාගේ ඝාතනය සම්බන්ධව අවසානයේ අන්තිම අහිංසක මිනිහෙක් තමයි මේ සෝෂල් මීඩියා මැදිහත් වීමත් එක්කයි කලබල වෙසුම හිරේ ගියේ. ඒ නිසා මේවයි මම කියන්නේ දරුවෙක් නැති වෙන තරම් වේදනාවක් නෑ. මට කියන්න ඕන කම තිබුණේ එක දරුවා සරෝජාමතුමිය විසින් මම දන්නේ දින දෙක තුනකට කලින් මේ සිද්ධ වුණේ. ඒක දැනගත්ත මාදින් දැනගත්ත ගමන් මේ තුමිය පොලිසිය දැනුවත් කළා තිබුණා. ඒ නිසා අර පැමිණිල්ලක නැංග හිටියේ නෑ එතුමිය. නමුත් පැමිණිල්ලකුත් දාන්න ඕනේ දාන්න පුළුවන්.
ගරු විපක්ෂ නායකතුමා.
ගරු
ගරු මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු කථානායකතුමා මේ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කරනවා මොකද ඒ දැරිය වාසය කරන්නේ මේ මැතිවරණ වාසයේ මට ඉතාම කිට්ටු ප්‍රදේශ පොයින්ට් එක 88 මේ සම්බන්ධව දැන් විවාදයක් ඇති වුණානේ මන්ත්‍රීවරු කිව්ව දේ මේක සම්බන්ධව අදහස් ප්‍රකාශ කළා
මේක වාදයකට මුලදී කාරණාවක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා ගරු දැන් මේ කාරණාව සම්බන්ධයෙන් අපි දැන් මේ සභා වැඩ කටයුතු යමු නැත්නම් මේක මං හිතන්නේ දැන් කිව්වේ හරි මන්ත්‍රීතුමා කතා කරන්නේ
කතා නායකතුමා මේ විදිහට අසාධාරණකම් කරන්න එපා මේක සංවේදී ප්‍රශ්නයක් නේ ඒ ළමයාව පෞද්ගලික දෙමව්පියව අපි අඳුරනවා අපේ ආසනේ ඉන්නේ ඒකයි මං ඒකන මම දන්න තොරතුරක් මේ අගමැතිතුමියට මේ කියන්න යන්නේ යෝජනාවක් කියද අගමැතිතුමිය දැන් මේ සම්බන්ධව මේක දිගටම ඇති වුණාම මේ දෙමව්පියෝ මේ ළමයාව අරන් යනවා ජීවමෝ ළඟට එතකොට රෝහලෙන් තමයි කොටේන පොලිසියට දන්වන්නේ මේ ළමයාට ලිංගික අතවර කරලා තියෙනවා කියලා. එතකොට කොටේන පොලිසිය තමයි බම්බල පොලිසිය පම්බල පිටිය පොලිසියට දන්වන්නේ මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා. එතකොට එහි ඊට එහා ඊට පස්සේ තමයි බම්බල පිටි පොලිසිය මේ දෙමව්පියෝ කැඳවලා එයාව දින 3ක් රක්ෂිත බන්ධනාගාරයේ තියලා එයාව අප පිට නිදහස් කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ විදුහල්පතිතුමිය මේ ළමයාව ඉල්ලා අයින් කරගන්න කියලා දෙමව්පියන්ට බලපෑම් කරලා තියෙනවා. එතකොට ඒ විදුහල්පතිතුමිය දැන් ඊයේ දැන් විමල් රත්නායක ගරු ඇමතුමා කිව්වා පෙළපාලි ගියා. ඉතින් පෙළපාලි ගියේ ඇයි? දැන් ඊයේ පෙළපාලි ගියාට පස්සේ තමයි අර ටීචර්ව ට්‍රාන්ස්ෆර් කරේ. පොඩගෙන ගනු ඇමතුමිය පොඩගෙනකෝ ඇමතුමිය මම කතා කරලා පස්සේ කතා කරන්න.
කථානායකතුමනි ඒක වැරදි. ඊයේ උද්ඝෝෂණය නිසා නෙවෙයි ගුරුවරයාව මාරු කරේ ඊට කලින් ගුරුවරයා මාරු කිරීම පිළිබඳ අමාත්‍යාංශය මැදිහත් වෙලා තිබ්බා ප්‍රින්සිපල්ගෙන් ප්‍රින්සිපල්ගෙන් එක්ස්ප්ලනේෂන් එකක් කෝල් කරෙත් ඊට කලින්
ගරු මන්ත්‍රීතුමා
කතා කරන්න දෙන්නකෝ ගරු කතානායකතුමනි මම එහෙම මට එහෙම මේ වැරදි දේවල් කරලා මේක දේශපාලනය කරන්න ඕමනාවක් නැහැ අගමැතිතුමිය මම මේ ඔබතුමියව දැනුවත් මම අහන්නකෝ ඔබතුමිය ඔබතුමියව මේ දැනුවත් කරන්නේ මේ සම්බන්ධව ඔබතුමිය මේකේ හරි හකාරව දැනගන්න ඕනේ මොකද මේකේ තියෙනවා යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා ඒක තමයි දැන් මේ ළමයව දෙමව්පියෝ අයින් කරගන්නේ ඉස්කෝලේ එන විදුහල්පතිතුමියගේ බලපෑම උඩ ඒතොර විදුහල්පතිතුමිය මේ ප්‍රශ්න සම්බන්ධව නිසියාකාරව පරීක්ෂණයක් කරන්නේ නැතුව මේ ළමයව අයින් කරගන්න කියනවා ඉස්කෝලේ. ඒ අයින්ද තමයි මේ ළමයා ඉස්කෝලේ අයින් කරගෙන ගිහිල්ලා වෙන ඉස්කෝලේකට යන්නේ. ඒතොර වෙන ඉස්කෝලේට ගියාට පස්සේ ඔය දැන් ඔය කියන ගුරුවරයාගේ හිතවතාගේ ටියුෂන් ක්ලාස් එකට මේ ළමයා ගියාම ඒ අර ඉස්කෝලේ ඉන්න මේ 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 ගහන ළමයාට හතවර කරපු ගුරුවරයා අර ටියුෂන් ක්ලාස් එකේ ඉන්න ගුරුවරයාට කතා කරලා මේ ළමයා ගැන අනවශ්‍ය දේවල් කියලා ඒ ගුරුවරයා ටියුෂන් ක්ලාස් එකේ හැමෝගේ ඉස්සරහා පිටම මේ ළමයාට අපහාස කරනවා. ඒ ළමයාට අපහාස කරාට පස්සේ තමයි ඒ ළමයා මානසිකව වැටෙන්නේ. ඒ වැටුණාට පස්සේ තමයි මේ ළමයා මේ තීන්දුව ගන්න ඒ ළමයාට සමාජයට මුහුණ දෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ ටියුෂන් ක්ලාස් එකේ තියෙන ඒ ළමයාගේ ගමේ එතකොට ගමේ ළමයි තමයි ඒ ටියුෂන් ක්ලාස් එකට එන්නේ. එතකොට මේ ගුරුවරයා ප්‍රසිද්ධියේ ඒ ළමයාට අපහාස කරාට පස්සේ ඒ ළමයාට බැරි වෙනවා ඒ පරිසරය තුල අනිත් ළමයින්ට මුහුණ දෙන්න. අනිත් ළමයි ඒ ළමයාව දැක්කම hina වෙනවා. ඒ hina වුණාට පස්සේ තමයි මානසික ලොකු පීඩනයක් ඇති වෙලා ඒ ළමයා මේ තීන්දුවට යන්නේ. එතකොට මේකේ තියෙනවා විශාල බෑග්ග්‍රවුන්ඩ් එක. දැන් ඔබතුමාලා දන්නවද දැන් ඊයේ අර ටියුෂන් ක්ලාස් කරන කෙනාගේ ගෙදරට ඊයේ පොලිසිය ආරක්ෂාව දීලා තියෙනවා. හත් දෙනෙක් අට දෙනෙක්. මේ චෝදනාවක් ලැබපු එක්කෙනෙක්ට යාද ඊයේ පොලිස් ආරක්ෂාව. නමුත් මේ සම්බන්ධව මෙච්චර මාස 4ක් තිස්සේ මාස 4ක් වෙනවනේ. දැන් ඔක උනේ දෙසැම්බර් මාසෙ කියලා කියනවනේ. ඒතොර දෙසැම්බර් මාසෙ ඉඳන් අද වෙනකොට මාස 5ක් වෙනවා. ඒතොර මාස 5ක් තිස්සේ පොලිසියත් මේ ප්‍රශ්නේ දන්නවා. මේක පොලිසියට දැනුම් දීලා තිබුණා. ඊළඟට අර කවුද අපේ මේ ඇමතිතුමිය කිව්වා ඉඳගෙන මේගොල්ලන්ට පැමිණිල්ලක් ආවෙ නැහැ කියලා. ගරු අගමැතිතුමිය බොඩක් ඉන්නකෝ ඉතින් මම කියන දේ පොඩ අහගන්නකෝ දැන් මම අපි මොකක් හරි දන්න දේවල් අපි කරන්න ගියාම කියන්න ඕගලන්ට කේතියක් පොඩ අපි කියන දේ තහන්නකෝ
ඔබතුමා කතාව කෙටි කරන්න
ඉවර කරන්න right එතකොට ගරු කතානායකතුමනි මම කෙටි කරන්න ඒ කියන්නේ මම මෙතුමන්ලට යෝජනා කරනවා මේ සම්බන්ධව විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයයි ඊළඟට මේ පොලිසියයි ඒකාබද්ධව මේක ඉක්මනට විමර්ශනය කරන්න ඕනේ මොකද මේක තියෙන්නේ මේ ඇත්තටම මේ පරීක්ෂණ පිළිබඳව විශ්වාසවන්තභාවය පිළිබඳව ගැටලුවක් මතුවලා තියෙනවා
ගරු කතානායකතුමනි මෙතන ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා දැන් මම ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ මතු කරාම මම පැහැදිලිවම කිව්වා මේ පිළිබඳව යාන්ත්‍රණයක් හදන්න අපි මැදිහත් වෙනවා කියලා. එතකොට ඒක නැවත වතාවක් සහ මෙතන අපි කවුරුවත් දන්නේ නැහැ මොකද්ද ඇත්තටම සිද්ධ වුණේ කියලා. එතකොට අපිට කතා එක එක කතා මත අපිට තීන්දුව ගන්න බෑ. ඒකට තමයි ආයතන තියෙන්නේ. ඒකට තමයි ඉන්වෙස්ටිගේෂන් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මේ ප්‍රොසෙස් එකට යන්න දෙන්න ඕනේ ඒකට බාධා නොකර. මෙතන වැරද්දක් සිද්ධ වුණා කියන එක අපි සියලු දෙනා පිළිගන්නවනේ. අනිත් එක මම නැවත වතාවක් කියන්නේ ඊයේ වෙච්ච ඩෙමොන්ස්ට්‍රේෂන් එකට පස්සේ නෙවෙයි ගුරුවරයා මාරු කරේවත් ප්‍රින්සිපල් ගෙන් නිදහසට කරුණු කෝල් කරේවත් ඊට කලින් මේක අපි දැන මේ දරුවා නැති වුණ වහාම මේ පිළිබඳ අමාත්‍යාංශය හොයලා බලනකොට ඒ මේ ළමයා මාරු කර මාරු කිරීම පිළිබඳවත් ගුරුවරයා පාසල තුල තියා ගැනීම පිළිබඳවත් මේක හරියට අමාත්‍යාංශයට දැනු නොදීම පිළිබඳවත් ගිය සතියේම ඒක ප්‍රින්සිපල් ගෙන් කරුණු විමසුවා ලිඛිතව කරුණු විමසලා තියෙන්නේ එතකොට මේ ඒ සියල්ලම සිද්ධ වුණේ ඊට මේ ඊට කලින්. ඉතින් ඒ නිසා මේක අර සමාජ මාධ්‍ය තුල යන තොරතුරු මත ඇවිල්ලා විතරක් අපිට කතාන්දර කියන්න හොඳ නෑ සහ අපි මේකේ මොකද්ද සිද්ධ වුණේ කියන එක අග මුල හොයන එක අපි කාටවත් කරන්න බෑ. අපි ඒකට ඒක හරියට සිද්ධ විය යුතුයි. ඒක හරියට සිද්ධ වෙන්න අවශ්‍ය මේ ඒක ස්කිල්ස් සහ රිසෝර්සස් නැත්නම් ඒක සපයන එක තමයි අපේ වැඩේ. නැත්නම් මේවා කතන්දර හැටියට මෙතන ඇවිල්ලා කියන එක අතන වුණා මෙතන වුණා මෙහෙම වුණා කියලා අපි කවුරුවත් මේවා හරියටම ඒක අපේ වගකීම නෙවෙයිනේ. අපේ වගකීම මෙහෙම සිද්ධියක් දරුවෙක්ට සිද්ධ වුණා කියලා වාර්තා වුණාම ඒ පිළිබඳ සොයන්න හරි ක්‍රියාමාර්ග ගන්න එක. ඒක නොසෙ සිද්ධ වුණ නැත්නම් ඒකට මැදිහත් වෙන එක. ඒ සිද්ධිය තුල දරුවා තමයි මෙතන දරුවාගේ බෙස්ට් ඉන්ට්‍රස්ට් තමයි අපි බලන්නේ. දැන් දරුවා නැහැ. නමුත් ඒ පවුලේ තව දරුවෙක් ඉන්නවා. ඒතන අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක් ඉන්නවා. තව ඥාතියන් ඉන්නවා. අර රාමනාදන් ගර්ල් ස්කූල් එකේ තව දරුවන් ඉන්නවා. මේ සියලු දෙනා ගැනමත් අපි හිතන්න ඕනේ. ඉතින් මේ සියලු දෙනාගේ මෙතන මේ ඊමේව ඒ වින්දිතයන් ගණනාවක් මෙතන ඉන්නවා. මේ තව ළමයි ඉන්නවා මෙතන. මේ සියලු දෙනා ගැන හිතලා අපි මැදිහත් වෙනවා මිසක් මේක තුලින් ආණ්ඩුවට අපහාස කරන්නවත් ඇමතිතුමියට අපහාස කරන්නවත් ඇමතිතුමියව අමාරුවට පත් කරනවත් මෙතන පොයින්ට් ස්කෝර් කරගන්න හොඳ නැහැ ගරු කතානායකතුමනි. මම කියන්නේ මේකට මැදිහත් වෙන විදියෙත් එතික්ස් තියෙනවා. මැදිහත් වෙන විදියට ආචාර ධර්මශීලී වෙන්න ඕනේ. ඒක පිළිබඳවත් අපි පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ පවුලක් කියලා එකක් තියෙනවා මෙතන තාම. ඒ අම්මා කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම හිතලා තමයි මෙතන මැදිහත් වෙන්න ඕනේ. නැත්තම් මේක අපි සියලු කරුණු මෙතන හෙළිදරව් කරනකොට ඉන්වෙස්ටිගේෂන් එකක් මොකටද? බොහොම ස්තුතියි
ගරු උපස්නායකතුමා. ඔබතුමා
ගරු කතානායකතුමනි, මම පැහැදිලි කරන්නට ඕන මේක දේශපාලන විවාදයක් උදෙසා ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පළුමෙන්ම කියන්නට ඕන. ඒක මේ කාටවත් චෝදනා එල්ල කරන්නට කටයුතු කරපු දේවල් නෙවෙයි. හැබැයි ගරු කතානායකතුමනි, එක දෙයක් බොහොම පැහැදිලිව නිශ්චිතව සිද්ධ වෙලා තිබෙනවා. ඒ සිද්ධ වෙලා තිබෙනවා කියන්නේ 2024 ඔක්තෝබර් 23 වෙනිදා අපයෝජනයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ අපයෝජනෙන් පස්සේ ඒ දරුවව ඒ පාසලෙන් ඉල්ලාස් කරගෙන ගිහිල්ලා තිබෙනවා බලපෑම් මත. ඊට පස්සේ ඉල්ලාස් කරගෙන ගියන් පස්සේ උපකාරක පන්තියකට යනකොට ඒ අපයෝජනය ක්‍රියාත්මක කරයි කියපු ගුරුවරයයි උපකාරක පන්ති ගුරුවරයයි යාළුවෝ ඒ උපකාරක පන්තියේ මේ දරුවට අපහාස වෙන විදියට ඒ ප්‍රශ්නේ මතු කරලා තිබෙනවා. ඒව නිශ්චිත කාරණා. මේ නිශ්චිත කාරණා. ඒ වගේම විශේෂයෙන්ම තවත් එක දෙයක් නිශ්චිතයි. 2025 අප්‍රේල් 29 වෙනිදා ඒ දරුවා සියදිවි නසාගෙන තිබෙනවා. මේව නිශ්චිත කාරණා. ඉතින් අපි මේව මතු කරන්නේ ගරු කතානායකතුමනි, මේ අර ගුරුවරයා ට්‍රාන්ස්ෆර් කරලා තියෙන 2025 පස්වෙනි මාසේ 8 වෙනිදා. ඉතින් අපි මේක මතු කරේ වෙන මොකකටවත් නෙමෙයි. මේක වළක්වාලන්නට නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න කියලා. ඒක අග්‍රාමාත්‍යතුමිය දැන් නිසි ක්‍රමවේදය එහෙම කරනවයි කියලා කිව්වා. ඉතින් මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ මේ සෝෂල් මීඩියා බලලා නෙවෙයි. අපිට සෝෂල් මීඩියා බලන්න ඕනේ නැහැ. අපි මහ පොළොවේ ඉන්නේ. මහ පොළොවට පය ගහලා ගම්වල මොනවද වෙන්නේ, නගරවල මොනවද වෙන්නේ, තොරතුරු ඍජු අපිට එනවා. ඒකයි මතු කරේ.
ගරු උපස්නායකතුමා, අපේ සභාව වැඩකටයුතු ඉදිරිපත්
පවත්වාගෙන යමු.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ටික දැන් අපි මේ කරුණු කාරණා ටික කතා කරන්නේ. ගරු විපක්ෂ නායකතුමා, මේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැඩකටයුතු කරන්න යමු. ඔබතුමේ මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
මේ විවාදයේ සම්බන්ධයෙන් මට
ඔබතුමා
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමා
ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් පොයින්ට්
ඔෆ් ඕඩර් ගරු කතානායකතුමා
පොයින්ට් ඔෆ් ඕඩර්
මේ සම්බන්ධයෙන්
ඔබතුමිය පොයින්ට් ඔෆ් ඕඩර්
පොයින්ට් ඔෆ් ඕඩර් එක මේ විවාදාත්මක දෙයකදී ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීම සහ ඒ පිළිබඳව අදහස ප්‍රකාශ කිරීම. ගරු කතානායකතුමා මේක අහන්න,
ගරු විපස්සනායකතුමා මතු කරපු ප්‍රශ්නේ සහ යෝජනා මේ සම්බන්ධයෙන් දැන් කතිකාවතක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ඔබතුමීට කරුණාකර කරුණාත්න මන්ත්‍රී ඔබතුමී අසුන් ගන්න. ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, විපක්ෂනායකතුමා දෙපාරක් කතා කළා. මෙතන මන්ත්‍රී කීප දෙනෙක් කතා කළා. එතකොට එහෙමනම් දැන් මෙතන මෙහෙමනේ, මේක යාටයින් අනිත් එක අපි දන්නවනේ මේ මොකද්ද මේ කරන්නේ කියලා. ඒ නිසා කරුණාකරලා එහෙනම් ඔබතුමා අපිටත් අවස්ථාව දෙන්න සාදාන. අපේ තෝරනතරන් කන්දාමන්ත්‍රීතු ඒ නිසා කරුණාකරලා තමන්ගේ පක්ෂ නායකයා කතා කළා. තමන්ගේ පක්ෂ නායකයා දෙපාරක් කතා කළා. අනිත් මන්ත්‍රීතුරු කතා කළා. අතම
ඒ ඔබතුමාගේ ස්ථානීය පහක් කතා කළා. කරුණාකර
කරුණාකරතුමිය කතා කළා. අසුන් ගන්න. අධ්‍යාපන ඇමතුමිය කතා කළා.
කරුණාකර අසුන් ගන්න.
එහෙනම් මොකද්ද මේ?
අසුන් ගන්න. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා 27-2 යටතේ
තුමියට කියලා අමුතු දෙයක් නැහැ. අමුතු දෙයක් නැහැ. යාට විශේෂ බලයක් නැහැ. ඒ නිසා අපි ඔබතුමාගේ කරුණා ඉල්ලන්නේ විපක්ෂනායකතුමා කතා කරා. ගරු අගමැතිතුමිය.
ගරු විපක්ෂනායකතුමා.
නෑ මගේ වගේ කීම නෙමෙයි. මම කියන්නේ එහෙනම් මේ
කාන්තාව ගොඩක් ඉන්නවනේ මෙතන.
අපිට 20ක් ඉන්නවා.
ගරු විපක්ෂනායකතුමා. ගරු විපක්ෂනායකතුමා. මේක මේ ගරු විපක්ෂනායකතුමා.
නෑ. පොලිටිකල් ක්‍රිටිසයිස් කරන්න එපා ප්ලීස්. ගරු කතානායකතුමනි මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ මේ දරුවාගේ මරණය විකුණ ගන්න හදන්නේ. හරිද? මරණය විකුණ ගන්න එපා. මරණය විකුණ ගන්න එපා. හොඳද? අපි ඔබතුමාලට කියන්නේ මරණය විකුණ ගන්න කණ්ඩ එපා. මරණය විකුණ ගන්න එපා. ඒ නිසා කරුණා කළා අපි දරුවන්ට ආදරෙයි. අපි දරුවන්ට ආදරෙයි. ඒ නිසා විපක්ෂ නායකතුමා දෙපාරක් කතා කරා. නේ ඔබතුමා දෙපාර ඔබතුමාලා ඔක්කොම කතා කරා. එහෙනම් අපි ඔක්කොම කතා කරමු. ඒ නිසා කරුණා කළා අපි කියන්නේ මේක කරු කතා නායකතුමනි. කරුණා මේ ප්‍රශ්නය මේ දරුවාගේ ප්‍රශ්නය විකාරයක් කරගන්න එපා. මේ දරුවාගේ ප්‍රශ්නය දේශපාලන වේදිකාවක් කරගන්න එපා. අදාළ ඇමතිතුමිය උත්තර දුන්නා. ඕගොල්ලෝ කටියක තමයි කරන්නේ.
පරීක්ෂණ
ඒසා ගරු කතානායකතුමා මම ඉතා පැහැදිලි ඉල්ලා සිටිනවා. විපක්ෂ නායකතුමා දෙපාරක් කතා කළා. අනිත් මන්ත්‍රීවරු දෙපාරක් කතා කළා. ගොඩක් කතා කළා. ඒ නිසා ඔබතුමා මතක තියා ඔබතුමා මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට අගමැතිවරයාගේ මයික් එක ඕෆ් කළා. ඔබතුමා හොයලා බලන්න කරු කතා නැකතු. කවමදාක්වත් රටේ අගමැතිගේ මයික් එක ඕෆ් කළා නැහැ. රටේ අගමැති කියන්නේ අගමැති. අගමැතිගේ මයික් එක ඕෆ් කරා මෙතන පාර්ලිමේන්තුවේ එතුමිය කතා කරද්දි. ඒ නිසා මෙතන විගණාවක් කරන්න බෑ. අනික ඔබතුමා දන්නවා මේක 27 දෙක නෙමෙයි ආවේ. කරුණා කළා මේක 27 දෙක නෙමෙයි. ඒක තමයි. ඒක අපි පිළිගන්නවා. එතකොට ඔබතුමාට වගකීමක් තියෙනවා ඔබතුමා කණ්ඩායම හසුරව ගන්න. ගරු කතානායකතුමනි මේක 27 දෙක නෙමෙයි. නමුත් ජාතික වශයෙන් වැදගත් නිසා ඔබතුමා අවස්ථාවක් දුන්නා. ඒක විපක්ෂ නායකතුමා මතු කරාම අපි ගරුත්වයෙන් පිළිගත්තා. අගමැතිතුමියම උත්තර දුන්නා. ඔබතුමා දෙපාරක් කතා කරා. ඔබතුමාගේ ආසනීය මන්ත්‍රීවරයා ඊට පස්සේ කතා කරා. ඔබතුමාට ඔක්කොම කතා කරන්න දෝණ. ඔබතුමාට තමයි වැකීම තියෙන්නේ. ඔබතුමා කාන්තාව තමයි මේ ඉන්නේ කාන්තාව. ඉතින් මේක දේශපාලන වේදිකාවක් කරගන්න එපා. දරුවාගේ මරණය ගරු කතානායකතුමයි දරුවාගේ මරණය විකුණගෙන කණ්ඩ එපා. දරුවාගේ මරණය විකුණගෙන කණ්ඩ එපා. ඉතින් විපක්ෂ නායකතුමා
ඔබතුමාගේ
මේ විපක්ෂ නායකතුමා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණා කළ ඔබතුමා කණ්ඩායම වාඩි කරගන්න. ඔබතුමා කණ්ඩායම වාඩි කරගන්න. ඔබතුමා තමයි ප්‍රශ්න මතු කළේ. උත්තර දුන්න කරුණා කළ වාඩි කරගන්න.
ඔබතුමා
කට්ටිය වාඩි කරවන්න.
ඔබතුමා ඔබතුමාගේ 27 දෙක ඉදිරිපත් කරන්න. 27 දෙක ඉදිරිපත් කරන්න. එතුමියගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. කරුණා කර එතුමිය අසුන් ගන්න. ඔබතුමා 27 දෙක ඉදිරිපත් කරන්න. 27 දෙක ඔබතුමා ඉදිරිපත් කරන්න.
මම ගරු කතානායක
මම 27 දෙක ඉදිරිපත් කරන්න.
මම 27 දෙක ඉදිරිපත් කරන්න. අවසාන වශයෙන් ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. පොඩින් ගරු කතානායකතුමනි කිසිසේත්ම මේ දේශපාලන කරුණු මතු කරන්න නෙවෙයි මේ ප්‍රශ්නේ ගෙනාවේ. නමුත් කවිරත්න මැතිනියට ඒ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා
කියනවා. මේකට මේ කාරණාවේදී මමයි මේ සභාව මෙහෙවන්නේ. එතුමියට අසුන් ගන්න කිව්වා. ඔබතුමාට 27 කාරණා ඉදිරිපත් කරන්න කිව්වා. කරුණාකර මේ කාලකොට්ටියක් කරන්න එපා කරුණාකර.
හරි. මට
ඔබතුමා කරුණාකර
මං ඉල්ලීමක් කරනවා විනාඩියක්.
ඔබතුමා විපක්ෂ නායකතුමා ඔබතුමා 27 කියවන්න. 27 කියවන්න. මේක කාලකොට්ටියක් කරන්න එපා.
හරි.
27 කියවන්නකෝ.
කාන්තාවක්.
27 කියවන්න.
හරි.
මේ මොකද්ද මේ?
ගරු කතානායකතුමනි.
නෑ මේක මේ සීලම මන්ත්‍රවරු අසුන් ගන්න. සීලු මන්ත්‍රවරු අසුන් ගන්න. ඔබතුමා 27 විතරක් කියවන්න. 27 විතරක් කියවන්න.
ගරු කතානායකතුමනි.
සීලු මන්ත්‍රවරු අසුන් ගන්න.